ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරම ආයුර්වේද සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 20-23 ජූලි 7 සහ 18 වන දින හැන්නේ මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 6ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 4ක පිටපත්ද ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන සහ මහනගර සභා සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් 20-23 ජූලි 18 වන දින මා විසින් නිවේදනය කරන ලද එක් පනත් කෙටුම්පතර ලැබුණු පෙත්සම් 5ට අමතරව එම සෑම පනත් කෙටුම්පතක් සඳහාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් පිටපත් 4 බැගින්ද මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවෙන් දැනීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 20-23 ජූලි 21 වන සිකුරාදා එනම් අද දින පූර්ව භාගයේ 11:30ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රයේ සභාව එකඟ නම් මට ඔව් ජයසිරි ජයසිරි ක්‍රම
තනාගතුමා
එතන නැගිටලා ඉන්න විපක්ෂ නායකතුමාට
ගරු කතානායකතුමා මම විශේෂයෙන්ම ඉල්ලන්න කැමතියි අපේ ගරු සභානායකතුමාත් එක්කත් මම දැන් කතා කරා එතුමා කිව්වා ඔබතුමාගේ අවසරය තිබෙනවා නම් ඒ ඉල්ලීම ඉස්ස කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ සභානායකතුමාගෙත් අනුමැතිය ඇතුව විපක්ෂ නායකතුමා සහ අපේ විපක්ෂ ප්‍රධාන සමිතියකතුමාත් මෙතන ඉන්නවා. අපේ අගරු වගමැතුමත් ඉන්නවා. කරුණාකරලා ඔබතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මේ වගේම තත්ත්වයක් තියෙන්නේ, උත්තර සභාවෙත් මේ වගේ තත්ත්වයක් තියෙන, අපිට මේකට යන්න දෙන්න. මොකද අපිට ලොකු ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ මේ 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 තීන්දුව ගන්න ඒවා කිසිම දෙයක් අපි දන්නේ නැහැ. දැන් ඊයේ මේ ඔබතුමාලා දන්නවා මේ සභාව දෙපාරක් කල් තිබ්බා. දැන් ඒතකොට එහෙනම් සාකච්ඡාවක් තියෙන තිබුණා ඊයේ ඝනපූර්ණේ නැතුව හරි මේක අපි යනවායි කියන ඉල්ලීමකට ආව නම් මේ වැඩේ වෙන්නේ නැහැ. නමුත් අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් එක එක්කෙනා නැගිට කියනවා සභාව කල් තියෙනවා, ඊට පස්සේ ආයි බෙල් ගහනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපිට කරුණා කරලා මේ මේ නායකවරුන්ගේ රැස්වීමට යන්න දෙන්න, බිස්නස් කමිටියකට අපිට යන්න දෙන්න. ඒක තීන්දුවක් ගන්න ඔබතුමාට පුළුවන් එක් කරන්න.
විපක්ෂ නායකතුමා මොකද කියන්නේ?
නැහැ ගරු කතානායකතුමනි, අපි බිස්නස් කමිටි එකේ අවස්ථා ගණනාවකදී යෝජනා කරලා ඔබතුමන්ලත් එකඟ වුණා මේ විපක්ෂයේ අනිකුත් පාර්ශ්වවලටත් නියෝජනත්වයක් ලබා දෙන්න. මට තේරෙන්නේ නැහැ ඇයි අපි එකඟ වුණායින් පස්සේ ඒ තීන්දුව ඒ කට්ටියට යවලා මේ නම් ටික ලබා ගන්නේ නැත්තේ කියලා. අපි හැමෝම එකඟ වුණා. මේක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔබතුමන්ලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහන් කරපු ආකාරයට ඒ හැම පාර්ශ්වයකටම එක ගානේ මේ ලබා දෙන්න. ඒකට සාපේක්ෂව ඔබතුමන්ලගේ සමාජිකත්වය වැඩි කරගන්න. ඒක අපි එකඟ වුණා.
නායකතුමනි, පාර්ලිමේන්තුවක් අලුතෙන් ආරම්භ වෙනකොට ඒ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච දේශපාලන පක්ෂ මොනවාද, ඒ පක්ෂවලින් පත්වෙච්ච මන්ත්‍රීවරු දිස්ත්‍රික් පදනමින් කවරේද, ජාතික ලයිස්තුවෙන් පත්වේ නැහැ කවරේද යන්න ගැසට් නිවේදනයකින් මැතිවරණ කොමසාරිස් ප්‍රකාශයට පත් කරනවා. ඒක පාර්ලිමේන්තුවේ මම දන්න තරමින් බිස්නස් කමිටිය එක නියෝජනය වෙන්නේ ඒ මුලින්ම තේරීම් කාරක සභාව පත් කළා ඊට පස්සේ ඒ නියෝජනය වෙච්ච ගැසට් නිවේදනයේ තියෙන දේශපාලන පක්ෂවල අය තමයි පක්ෂ නායකයෝ හැටියට පිළිගැනීමට ලක් වෙන්නේ. හැබැයි මේ තත්ත්වය වරින් වර වෙනස් වෙලා තියෙනවා. දේශ මැතිවරණයක් අවසානයේදී දේශපාලන පක්ෂ පහක් හෝ හයක් අපි හිතමු උදාහරණයක් හැටියට පත් වුණයි කියලා. ඒතොර ඒ අය ඒ පක්ෂවල නායකයෝ. හැබැයි පාර්ලිමේන්තුව ආරම්භ වෙලා යනකොට විවිධ හේතුන් මත සමහර මන්ත්‍රී කණ්ඩායමක්, සමහර දේශපාලන පක්ෂයක ඉන්න කීප දෙනෙක් ඔන්න විපක්ෂයට යනවා. තවත් අවස්ථාවකදී තවත් කණ්ඩායමක් යන්න පුළුවන්. එතකොට විපක්ෂයේ ගිහිලා වාඩි වුණාම මේ මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට සල්කා බැලීම කරන ඉල්ලීම තමයි මේ එන්නේ. ඉතින් ඒක නිසා ගරු කතානායකතුමනි, ඔබතුමාටත් පුළුවන් ඒකේ තීන්දුවක් ගන්න. අපිට ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පසුගිය මැතිවරණයෙන් පස්සේ නිකුත් වෙච්ච ගැසට් නිවේදනයේ තියෙනවා. ඒ අනුව මේක නියෝජනය වෙනවා. ඉන්න එහාට මෙවැනි නියෝජනයක් අවශ්‍යද කියන එක තීන්දුව කරන්න පුළුවන්. කොටක් ඉන්න මං කියන්න, මට අත්දැකීමක් තිබෙන, මං ගරු කරන ඔබතුමාගේ කාරණයට.
නෑ
මම කාටවත් පිළිගන්න ඕන කමක් නැහැ. ගරු මන්ත්‍රීතුමනි, මම පැහැදිලි කරලා දුන්නේ. මම ඉතින් නීති ප්‍රශ්නේ උඩනේ මේ පාර්ලිමේන්තුව යන්නේ. මේ පාර්ලිමේන්තුව යන්නේ ඔබතුමා ප්‍රවීණ මන්ත්‍රීවරයෙක් හැටියට 70 ඉඳලා හිටපු ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ මේ. ඉතින් ඒක තමයි කියන්න හදන. ඉතින් මට කියන්න දෙන්නේ නැහැනේ. මං කියන්න හදන්නේ මම සංධානයේ ලේකම් හැටියට ඉන්නකොට, හරි 2015 මැතිවරණයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වුණාම අපි විපක්ෂයට ගියා. 47 දෙනා යාණ්ඩු පක්ෂයේ හිටියේ. ඔබතුමාත් අපිත් එක්ක හිටියා. එතකොට ඒ සංධානයේ හිටියා මන්ත්‍රීවරු 141ක්. හැබැයි විපක්ෂ නායකයන්ට පිළිගත්තේ කාමද? සම්බන්ධන් මැතිතුමා. එදා ඔබතුමාට මතක ඇති. ඔය ප්‍රශ්නේ දත්තාව. මම කියන්නේ මේ මෑත කාලිනෝ මේ වෙච්ච සිදුවීම්. ඉතින් මේ සියල්ල සලකා බලලා ඒ තීන්දුවක් ගන්න.
ඇකල්ල දාන්න. මම නැත්තම් මේ බිස්නස් කමිටියක ආයේ කතා කරන්න දෙයක් නෙවෙයි. අනිත් එක අපි ඉන්නේ මේ බංකොලොත් භාවයේටපත් වුණු රටක. ඒකෙදි මං හිතන්නේ අපි නම්‍යශීලී වෙලා මේ විපක්ෂයේ අනිකුත් පාර්ශවයන් වලටත් මේ බිස්නස් කමිටියකේ සමාජිකත්වය ලබා දෙන්න කටයුතු කරන. අපි ඒක එකම වුණා.
හැබැයි විපක්ෂ නායකතුමා දැනට 33 දෙනෙක් ඉන්නවා.
කමන්නේ ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. ඒක කිසි ගැටලුවක් නෑ.
පාර්ලිමේන්තුවම යන්න වෙනවා.
නෑ නෑ, ඔය 33 ගාන කියන්න එපා. මොකද 33න් කී දෙනාද සහභාගී වෙන්නේ? කී දෙනාද සහභාගී වෙන්නේ?
ඉතින් ඒ සෞ.
නෑ නෑ, ඒක එහෙම නෙවෙයි. මේ විශේෂත්වය කරන්න. ඒක මේක සාධාරණ ඉල්ලීමක්.
හරි.
කතානායකතුමනි, ඔව් කතානායකතුමනි, මීට පෙර අපි අවස්ථා කීපයකම සඳහන් කළා. දැන් මේකේ අපේ සභානායකතුමත් විපක්ෂ නායකතුමත් එකඟයි. ඔබතුමා මේ පිළිබඳව කලින් පොරොන්දු වුණා. මේක කතා කරලා අපට අවස්ථා දෙකදීම ඔබතුමා කිව්වා අපට මේකේ අවසාන තීන්දුවක් දෙන්නම් කියලා. දැන් කතානායකතුමනි, ඒ නිසා දැන් අපි මන්ත්‍රීවරු 13 දෙනෙක්ගේ අයිතිවාසිකම් මෙතන උල්ලංඝනය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මන්ත්‍රීවරු 5 දෙනෙක් 18 දෙනෙක්ගේ අයිතිවාසිකම්. ඉතින් ඒ නිසා ඔබතුමා මේක ගැන අවසාන තීරණයක් ගන්න. මොකද දැන් අපි දන්නේ නැහැ බිස්නස් කමිටියේ වෙන දේවල් සහ අපේ වෙනම ස්වාධීන අදහස් තිබෙනවා. එතකොට මේවා මේ මෙතනදී බුසු කරන්න ඕනේ. ඒ නිසා අපි තාම කාර්මික ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේක අද දවසේ ඔබතුමා තීරණයක් අරගෙන අපට දැනුම් දෙන්න කියලා. මොකද තව වැඩි කරන්න තියෙන ආණ්ඩු පක්ෂයට දෙකයි විපක්ෂයට දෙකයි ඕන. එතකොට තාම සාධාරණ 7 දෙනෙක්ගෙන් වැඩි කරන්න තියෙන්නේ. ඒ එන්නේ නැති මන්ත්‍රීවරුන්ගේ ආපු අයගේ ලිස්ට් එක අරගෙන එන්නේ නැති අය ඕනනම් කපා හරින්න පුළුවන්.
හරි. ඕමිසෙති. ඔව් එමෙතුමා.
ගරු කතානායකතුමනි, ගරු සභානායකතුමා සඳහන් කරා වගේ මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුව ඒකායන ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නැහැ. ගරු කතානායකතුමල්ලා ඒ අවස්ථානුකූලව තීන්දුව තීරණ ගත් අවස්ථා අතීතයේ තියෙනවා දිගින් දිගටම. ඉතින් මේ අවස්ථාවේදී මමත් විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ එක කණ්ඩායමක් විදිහට මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්න පක්ෂයකටත් මේ සභාවේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා නම්, එතකොට 13ක් 15ක් ඉන්න කණ්ඩායමටත් ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඒ අවස්ථාව ලබා දීම සුදුසුයි කියලා. ඒ වෙනුවෙන් ඔබතුමාට බලයක් තියෙනවා තීරණයක් ගන්න.
බොහොම ස්තුතියි. අපි මං කියන්නේ. ඔව් හෙක්ටර් අපේ මන්ත්‍රීතුමා,
මට ඊයේ සිදුවෙච්ච අපහසුතාවයක් සම්බන්ධව, මොකද ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ උදේවරුේ මට පැමිණෙන්න නොහැකි වුණා. මම ප්‍රශ්නයක් අහලා තිබුණා. හැබැයි අසද්දුනේ මට විවාහ මංගල්‍යයකට අසංකරණ තුන මාස ගානක් තිස්සේ තිබිච්ච එකක් නිසා මට එන්න බැරුව ගියේ. හැබැයි ඊයේ මේ ප්‍රශ්නෙට පිළිතුරු සපේන අවස්ථාවේදී මම වෙන අයකට කියලා ගියා ඒක අහන්න කියලා. මම දන්නවා සභාගත කරනවා කියලා. ඒ අවස්ථාවේදී අපේ උතුලන් දිස්ත්‍රික්කයේම සහෝදර මන්ත්‍රීවරයෙක් මට අපහාස වෙන විදිහට මම පාස්කුපහරේ වින්දිතයන්ගට ලැබෙන්න තියෙන පිළිතුර ලබා නොදී අපහසුතාවයට පත් කර හැම නැත්තම් පැනලා ගියා කියලා කතාවක් කියලා තියෙනවා. සම මතක තියාගන්න ඕන අපි පැනලා යන්නුන් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවට අපි පත් කරලා ඉවර තියෙන ජනතාව මේ ප්‍රශ්න අහලා ඒවට අවශ්‍ය කරන පිළිතුරු නිවැරදි ආකාරයෙන් ජනතාව වෙත ඉදිරිපත් කරා. ඒතර පාස්කුපහරේ කියන්නේ මිලේච්ච පුංචි ළමයින් පවා දෙවස්ථානෙට ගියාට පස්සේ කෑලි කෑලියට කුඩු වෙන්න බෝම්බ ගහලා මරා දාපු සිද්ධියක්. ඒ සිද්ධියට සාධාරණයක් ඉෂ්ට වෙලා දෙතිසා තමයි මෙහෙම ප්‍රශ්න අහන්නේ. මේක අපිට දැනගන්න ඕන. කවුද මේකේ වැරදිකාරෝ මහමලකරු කවුද කවුද නැවැතිකාරෝ මේක ඒද බීද සීද දීද වැඩක් නැහැ. මේකට සම්බන්ධ වෙච්ච හැම එකාගෙන් පවුලටම හෙන ගහන්න ඕන අනිවාර්යෙන්. ඒක සාපයක් මතක තියාගන්න. මොකද හේතුව බෝම්බ ගහලා මරලා ඊට පස්සේ ඒකේ ප්‍රශ්නයකට උත්තර අහපුවම ඒ උත්තර ලබා ගන්න මට එන්න නොහැකි වුණාට මේ සභාගත කරාට පස්සේ මට මේක ලබා ගන්න පුළුවන් අතට. ඇයි ඒක විවේචනය කරමින් මෙතන කතා කරන්නේ? ඒක අවස්ථාවක් නැහැ කාටවත්. එහෙමනම් ඒ අය දැනගන්න ඕන ප්‍රශ්න අහලා මේකට පිළිතුරු අරගන්න. හැබැයි එහෙම පිළිතුරු අරගන්න නැතුව කරුණාකරලා අපහාස කරන්න සූදානම් වෙන්න එපා. මෙවැනි මිලේච්ඡ ක්‍රියා කරලා තාම මේවට විසඳුන්නේ නැත්තම් මේ රටේ අපි මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ නිසා මේවැනි ප්‍රශ්න අහන්නේ. ඒ නිසා කරුණාකරලා ඒක නිවැරදි කරන්න කියලා ගරු කතානායකතුමාගේ ඉල්ලීමක්
කරනවා. ගරු කතානායකතුමනි, ගරු හෙක්ට අප්පුහාමි මන්ත්‍රීතුමාට සාධාරණයක් වෙන්න ඕනේ. මම නිරීක්ෂණය කරපු හැට මම උදේ 9:00 ඉඳලා මෙතන හිටියා. ප්‍රශ්නවාරයේ අවසන් වෙනතුරුත් එතුමා සභාවාරයට ආවේ නැහැ එතුමාගේ පෞද්ගලික හේතුවක් නිසා. ඉතින් සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි මන්ත්‍රීවරයෙක් නොහිටියා නම් අපි සභාගත ගන්නවා. නමුත් මම හිතන්නේ වෙනත් අදහසක් මේකේ කියවිලා තිනවා කවුරුන් හෝ අතින්. ඉතින් මම සාධාරණයක් ඉටු කරන්න ඕනේ. හෙට අප්පුහාමි මන්ත්‍රීතුමා ඕනේ කමින් මාගහැරියයි කියන මතය මම පිළිගන්නේ නැහැ. එතුමාගේ පෞද්ගලික හේතුවක් නිසා එතුමාට මේ ප්‍රශ්නේ අහන වෙලාවේ ඉන්න බැරි වුණයි කියන එකයි මගේ අදහස කියන මම හිතන්නේ ඒක නිවැරදි ඇති.
ඔව් විජේදාස රාජපක්ෂ. අනේ දැන් ඉතින් මේක
ව්‍යාදකට ගරු කතානායකතුමනි, ගරු හෙට අප්පුහාමි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුර සූදානම් වෙලා මම ඊයේ ඇවිල්ලා හිටියා. මගේත් වැඩ ඔක්කොම ඇතෑරලා, මොකද මේ ප්‍රශ්නේ තියෙන වැදගත්කම දන්න නිසා ඒකට පිළිතුරු දෙන්න. එතකොට මම පළවෙනි ප්‍රශ්න වටේ ඉවර වෙනකම්ම ඉඳලා තමයි ඊළඟට දෙවෙනි වටේ වෙන කෙනෙක් අහන නිසා, කොහොමත් සභාගත කිරීමේ සම්ප්‍රදාය නිසා තමයි මම සභානායකතුමාට දීලා ගියේ. ඔබතුමාගේ වරදක් අපේ පැත්තෙන් කියලාත් නැහැ. මේකට පිළිතුරු දීම සම්බන්ධයෙන් ආණ්ඩු පැත්තෙන් කිසිම සැඟවීමක් හෝ අතපසුවීමක් අඩුපාඩුවක් වෙලත් නැහැ.
මේක විවාදයකට
නෑ, විවාද නෙමෙයි. ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නට පිළිතුරු ලබා දීම සම්බන්ධව. මීට පෙරත් හැබැයි වෙනත් ප්‍රශ්නයක් ආවා, ඒකට පිළිතුරු දුන්නේ නෑ. මේකට පිළිතුරු දීලා තියෙනවා, ඒකට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මෙතන මතක තබා ගන්න ඕන මේ ප්‍රශ්න අහන්නේ කවුරු හෝ වැරදිකාරයෙක් වෙලා තියෙනවා නම් අධිකරණයෙන් ඒක අපිට හංගන්න බෑ. කොහොමත් හංගන්න දෙයක් අපිට අවශ්‍යතාවිකුත් නෑ. අනිත් එක අපි කාවත් වැරදිකාරයෙක් කියලා මෙතන අපි වැරදිකාරයෝ කරන්න යන්නේ නෑ කාවත්. ඒකට තමයි අධිකරණයේ තියෙන්නේ. ඒ නිසා තමයි අධිකරණයේ තොරතුරු ටික ඉල්ලුවේ. මම සමාව ඉල්ලනවා ජනතාවගේ. මොකද හේතුව මාස ගානකට පෙර දාගත්ත වැඩ පිළිවෙලක් නිසායි මට යන්න සිද්ධුනේ. මොකද මේ ප්‍රශ්නේ දාන්නේ මේ සතියේ. ඒක මේ සතියේ ප්‍රශ්නේ දාපුවම මට හරියක නවත්ත ගන්න විදියක් නැති නිසායි මට එන්න බැරුව ගියේ. හැබැයි ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා මේ පිළිතුරු ලබා දීම සම්බන්ධව. හැබැයි තවදුරටත් තද බල විදියට ක්‍රියාත්මක විය යුතුයි. මේක අවසාන වෙන්න ඕන. මේක අවසාන වෙන්න ඕන. මේක කවුද කියලා බලන්න නැතුව අවසාන වෙන්න ඕන. මේකට සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුට දඬුවම් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා පාස්කු බාරයට සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් දැන් නැගිටලා කතා කරන්න පුළුවන්.
හරි. ඔව් සර්. ඔව් ජයන්ත සම්බ්‍රේණ මන්තුම ඉක්මනට කියන්න කියනවා.
දරු කතානායකතුමනි, ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන් 18 දෙනෙකුට
ඒ ප්‍රශ්නේ කතා කරලා ඉවරයි.
නෑ, ඒක දැන් ඔබතුමාගේ අභිමතය මත තියෙන්නේ අපේ පක්ෂනායක රැස්වීමට සහභාගී කරවීම පිළිබඳ ප්‍රශ්නය ඔබතුමාගේ අභිමතේ මත දැන් කියලා තියෙනවා.
මගේ නියෝජිතයෝ වන්න මම එතකොට කතා කරලා මේ ඊට කඩ තියෙන හැටි හරි.
ආ හොඳයි හොඳයි. බොමු.
2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 39 වන කොටස. 2020 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 48 හා 49 කොටස සහ 9 වැනි කාණ්ඩයේ 37 වැනි කොටස. 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 37 වන කොටස, 38 වන කොටස, 39 වන කොටස සහ 40 වන කොටස. 2 වැනි කාණ්ඩයේ 18 වන කොටස සහ 19 කොටස සහ 9 වැනි කාණ්ඩයේ 26 වෙනි කොටස, 27 වෙනි කොටස, 28 වෙනි කොටස, 29 වෙනි කොටස, 30 වන කොටස සහ 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 1 කොටස, 2 කොටස, 3 කොටස සහ 4 කොටස, 2 කාණ්ඩයේ 1 කොටස සහ 9 කාණ්ඩයේ 1 කොටස මම ඉදිරිපත් කරමි සභානායකතුමා.
එකී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනාක.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැනසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන ඇමතුමා.
දෙදස් විසියක වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග මත්තම
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම අධිකරණ මාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා වූ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. අදාළ කාර්ය සටහන් හා විවිධ පාර්ශ්වයන්ගෙන් ලද යෝජනා ඇතුළත් කර දෙවන කොටස වශයෙන් වූ වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇත. ගරු කථානායකතුමනි, මම ඔබතුමාට කාරුණිකව මේ අවස්ථාව ඉල්ලීමක් කරනවා. මේක තාමත්ම රටක් විදිහට වැදගත් යෝජනා ඇතුළත් කාරණයක් සහ තවදුරටත් පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවේ පිටත සංවාදයට ලක්විය යුතු කාරණයක් නිසා මේ සඳහා සුදුසු ආකාරයේ විවාදයක් ලබා දෙන්න කියලා.
පාර්ලිමේන්තුවේ
මගේ අවධානය යොමු කරන්නට මම කාරණාවක් ඉදිරිපත් කරනවා. නීති විද්‍යාල ප්‍රවේශයට රුපියල් 15,000ක් අය කිරීමේ තත්ත්වයක් තුළ ඒ වගේම විභාග ගාස්තු රුපියල් 1,200ක අය කිරීමක් තුළ සහ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත් කැඳවීමේ ගැටලුවක් තිබෙනවා. දැන් අයදුම්පත් කැඳවලා තිබෙනවා. මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය, ඒ කියන්නේ නීති විද්‍යාල ප්‍රවේශයට රුපියල් 15,000ක් අය කිරීමක්, ඒ වගේම ඊට අමතරව විභාග ගාස්තු 1,200ක් අය කිරීමක්, උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වනටත් පෙර අයදුම්පත් කැඳවීමෙත් මේ ගැටලු තුනක් තිබෙනවා. ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරලා මේවට විසඳුම් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.
ඔව් එමෙතුමා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණේ සම්බන්ධයෙන් මම කියන්න ඕන, ගාස්තු වල වැඩි කිරීමක් අලුත් අපේ ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව සිද්ධ කරලා තිබෙනවා. මේ වැඩි කිරීම සිද්ධ කරන්න කලින් අපිත් දීර්ඝ වශයෙන් නීති අධ්‍යයන කවුන්සිලය සමග සාකච්ඡා කරලා මේ පිළිබඳව කරුණු සොයල බැලුවා. ගරු කථානායකතුමනි, නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5,000කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීම නීති විද්‍යාලයේ විසින් ඉටු කරගෙන යනවා. හැබැයි නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැහැ. නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදාය මාර්ගයක් නැහැ. ඒක නිසා මේ නීති විද්‍යාලයේ ශිෂ්‍යන්ගෙන් මේ අය කරන සුළු මුදලෙන් තමයි මුළු නීති විද්‍යාලයේම සිසුන් 5,000කට වැඩි ප්‍රමාණයකට මේ සියලු අධ්‍යයන කටයුතු ලබා දීලා තියෙන්නේ. අර ඉල්ලුම් පත්‍ර කැඳවීමේ දිනය පිළිබඳව ගරු විපක්ෂ නායකතුමා දැනුවත් කරපු එක හොඳයි. ඒ පිළිබඳව මම කරුණු සොයලා බලලා ඔබතුමාට තත්ත්වය ඉදිරිපත් කරන්නම් ඊළඟ සභාවාරයේදී.
සභා නායකතුමා වාර්තා
නායකතුමනි, දැන් බලන්න අද සභාවේ කටයුතු. දැන් ගරු අධිකරණ ඇමතුමා වාර්තාව ඉදිරිපත් කළා 4-1. මට නැගිටලා ඒක මුද්‍රණය කළ යුතුයි කියන යෝජනාව කරන්න පෙරාතුව තව ප්‍රශ්නයක් ආවා. දැන් එතකොට හැන්සාඩ් එකේ රිපෝට් වෙන්නේ කොහමද? දැන් මම යෝජනා කළ යුතුයි කියලා කියන්නේ ඔබතුමාගේ දැන් අන්තිමට කියපු එකද? නෑනේ, වාර්තාව. ඒ නිසා මම ඔබතුමාගෙන් ලිමක් කරනවා, න්‍යායපත්‍රයේ ඒ අංකය ඉවරුනහම ගරු මන්ත්‍රීතුමන්ලට ඒ අවස්ථාව දෙන්නයි කියලා ඕනෙම කාරණයකට ඉදිරිපත් කරන්නත් ඇමතුරුන්ගෙන් පිළිතුරු ලබා ගන්නත් මම ඉල්ලීමක් කරනවා. අර ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු සිලෙක්ට් කමිටිගේ රිපෝට් එක ඉදිරිපත් කිරීමෙන් අනතුරුවම ඒ කී වාර්තාව මුද්‍රණය කළ යුතුයි කියන කොටස හැන්සාඩ් එකේ මුද්‍රණය කිරීමට කටයුතු කරන්නයි
කියන්නේ. කාර්ය සභා වාර්තා පිළිගැනීම හර්ෂඩ සිල්ල මහත්මයා.
ගරු කථානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව ආට යොමු කළා තිබ්බ ඔට්ටු ඇල්ලීම් සහ සූදුබදු සංශෝධන පනත් කෙටුම්පත ඒකේ වාර්තාවක් මම සභාගත කරනවා. අදවසේ මේක තුන්වෙනි පාර්ට තමයි ඔවුන් අපි කැඳෙව්වේ. හේතුව වුණේ ලංකාවේ කැසිනෝ තවදුරටත් ව්‍යාප්ත කරන්න නම් ගරු කථානායකතුමා කැසිනෝ නියාමන අධිකාරියා පිහිටුව යුතුයි කියන දැඩි ස්ථාවරය අපි ඉන්නවා. ඒ නිසා ඔවුන් එකඟ වුණා දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට මේ කැසිනෝ නියාමන රෙගුලාසිය මේ නිර්මා මේ පිහිටුවලා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන ඊට පස්සේ තමයි කියලා අලුතෙන් කැසිනෝ ලයිසන් දෙන්නේ. කාරණා කිහිපයක් එතනදී අපි සාකච්ඡා කරලා ඒ අන්ඩර්ටේකින් එකට ප්‍රකාරව අපේ අනුමැතිය ලබා දීලා තියෙනවා. හැබැයි මෙතන එක ගැටලුවක් තියෙනවා. මේ අපි කවුරුත් දැනගන්න ඕනේ මේ බදු අය කිරීම සම්බන්ධයෙන් කැසිනෝලට වලින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ ඇත්තටම ඔවුන්ගේ ආදායම වියදම මොකද්ද කියලා බලන්න. ඒ නිසා ඔවුන් දෙන ගණන් තමයි මේ බදු හැටියට එකතු කරගන්නේ. ඔය ඔඩිට් එකක් තාම ජීවිතේට එක ඔඩිට් එකයි පටන් අරන් තියෙන්නේ කිවර කරලා බවකුත් පේන නැහැ. මෙතන ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඉල්ලීමක් යෝජනාවක් ඉදිරිපත් කරා දැන් මාස කිහිපයකට කලින් මුදල් කාර්ක සභාවේ මේ සහයෝගය ලබා දෙන්න කියලා මේ රෙගුලේටරි බොඩි එක ඉදිරිපත් කරනකොට ඒකට අපි කමිටුවක් පත් කරා. ඒකට දුමින්ද දිසානායක මහත්තුමා, එම්.ඒ. සුමන්දරන් මහත්තුමා, නිමල් ලංස මහත්තුමා සහ මම කියන කෝඩිනේටින් කමිටි එකක් අපි පත් කරා මුදල් අමාත්‍යාංශය සමග මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න බොහොම ස්තුතියි.
අජිත් මන්නපිරු මහත්තයා ඔබතුමා ඉන්න මේ වාර්තා පිළිගන්නේ
ගරු කටනායකතුමනි, පරිසර ස්වභාවික සම්පත්තා තිරසාර සංවර්ධන පිළිබඳ ආංශික කාර්යසභාව විසින් MT Express Pearl අනතුර සහ වන්දිය ලබා ගැනීම පිළිබඳව සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනි 2021 මැයි 19 Express Pearl නෞකාව අනතුරට සිදු වෙලා නොවැම්බර් 30 වෙනිදා වෙනකොට වන්දිය ගන්නේ කරලා තියෙනවා $ බිලියන 6.5ක් කියලා. නමුත් අපි යෝජනා කරනවා ඒ වගේ මේ අදහසත් වෙලා තව අවුරුදු 5කට මේක ගන්නේ කරන්න ඕනි කියලා. නමුත් මේ වෙනකලුත් ඒ වන්දි ගන්නේ කරන සමීක්ෂණ කණ්ඩායමේ පත්වීම් ලිපි 2023 වර්ෂයට දීලා නැහැ. ඒවා ඔක්කොම වැඩ නැවතිලා තියෙනවා. ඒක මම විශේෂයෙන්ම සභාවට අවධානය කරනවා. ඒ වගේම මේ පර්යේෂණ කණ්ඩායම වැඩ කරද්දී රජයේ නිලධාරීන්ට සහ ඒ සඳහා වියදම් වෙන මුදල් ප්‍රතිපූර්ණ කිරීමට යටත්ව කියලා තමයි කැබිනට් පේපර් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඒ නිලධාරීන් ඒ පර්යේෂණ කණ්ඩායම බයෙන් වැඩ කටයුතු කරලා තමුන්ගේ අතින් ගෙවන්න සිද්ධ වෙයිද මේ සල්ලි වියදම් කරලා කියලා එක තුල. ඒක නේ ඒ පර්යේෂණ කටයුතු වලට ගරු කතා නැකද වෙන්නේ බාධා පැමිණලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියනවා මේ සඳහා වගකිය යුතු ආයතනයේ වැනි සමුද්‍රි පරිසර අධීක්ෂණ පර්යේෂණ අධිකාරිය. නමුත් මේ අධිකාරිය මේ සඳහා නීති කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දුන්නත් නීතිපති දෙපාර්තමේන්තුව හා සමුද්‍රි පර්යේෂණ අධිකාරියට මනා සම්බන්ධතාවයක් දුර්වලව පැද්දා තිබෙන ඒකාධිපති ක්‍රමවේදයක් තුළ වැඩ කරලා තියෙනවා. සාකච්ඡා කරන්නවත් බොහොම දුර්වලයි. ඒ හින්දා ඒ සාකච්ඡා නොකිරීම නිසා ඒ වන්දි ලබා ගැනීමේ ප්‍රශ්න දැඩි දුර්වලතාවයකට පත් වෙලා තියෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරනවා. ඒ වගේම අපි මීට කලින් සිදු වුණා නිව් ඩයමන්ඩ් නාවික අනතුර පිළිබඳව ඒ සඳහා උගත් පාඩම් කොමිසමක් සභාපත් නොකිරීම නිසා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරේදීත් සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න නොහැකි වුණා. එනිසා අපි විශේෂයෙන්ම කමිටුව යෝජනා කරනවා එක්ස්ප්‍රස් පර්ල් අනතුරත් නිව් ඩයමන්ඩ් අනතුරත් මේ දෙකම එකතු කරලා හව වෙන වෙනම හෝ උගත් පාඩම් කොමිසමක් පත් කරලා ඊළඟට මේ වගේ අනතුරක් සිදු වීමේ ක්‍රියා කරපු ආකාරය කොමක්ද කියන එක වැඩපිළිවෙලක් හදන්න SOP එකක් හදන්න කියන එකත් ඉස්කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව නාවික හමුදාවේ කේන්ද්‍රස්ථානයක් විදිහට බැවින් අපි දන්නා නොයෙකුත් කන්වෙන්ෂන් වලට අපි අත්සන් කරලා නැහැ, එකඟ වෙලා නැහැ. විශේෂයෙන්ම උදාහරණ වශයෙන් කියනවා නම් වායු දූෂණය පිළිබඳ මාපෝල් කන්වෙන්ෂන් 6 වෙනි කොටසට අපි අත්සන් කරලා නැහැ. නැව් සුම්බුන් ඉවත් කිරීම පිළිබඳ නයිරෝබි කන්වෙන්ෂන් එකට අපි අත්සන් කරලා නැහැ. මේ වගේ ප්‍රශ්න ඒ වගේ තවත් කන්වෙන්ෂන් හොයලා බලලා ඒ සඳහා අපි රජයක් වශයෙන් එකතු වෙන්න ඕනි කියන එකත් අවධාරණ යොමු කරන අවසාන වශයෙන් විශේෂයෙන්ම කියනවා මෙවැනි කටයුත්තක් වෙද්දී මෙවැනි ව්‍යසනයක් වෙද්දී මුහුද තුළ විවිධ ආයතන එකට එකතු කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ එක එක ආයතන එකතු වෙලා වැඩ කරද්දී ඒගොල්ලන්ගේ ඒකාධිකාරී බලයක් අපි දැක්කා පෙන්නුම් කරා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක සම්බන්ධතාව නැතිවීම. ඒ හින්දා අපි මේ වගේ ව්‍යසනයකදී කටයුතු කිරීමේදී ජනාධිපති කොමිෂන් සභාවක් හෝ එහෙම නැත්නම් වෙනත් බලගතු නායකත්වයක් තුළ මේ ආයතන ටික ඒකරාශී වීමේ වැදගත්කමත් අපි විශේෂයෙන්ම පෙන්නුම් කරනවා ගරු කතානායකතුමනි.
නයන්ත දිසානායක මහත්තයා, පක්ෂනායකතුමා, ඔබතුමාම මේ නීතිය කඩුවාම ඒකේ හරිද
ඒකත් කාරණාවක්. ගරු කතානායකතුමනි, මට අවස්ථාව ලැබුණා පරිසර ආංශික අධීක්ෂණ කාරක සභාවටත්, ඒ වගේම එක්ස්ප්‍රෙස් පර් තේරීම් කාරක සභාවටත් සහභාගී වන්න අජිත් මාන්නපෙරුව මැතිතුමාටත්, ඒ වගේම රමේෂ් පතිරණ මැතිතුමාටත් මගේ ස්තුතිය පුද කර සිටිනවා. මේ මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සියලු දේම ගණනය කරලා තිබෙන්නේ මීගමුවේ සිට පානදුර දක්වා කියන බල ප්‍රදේශයේ පමණයි. හැබැයි මේ පසුගිය දිනක පුත්තලම පෙරළට වෙනම අර ග්‍රීස් සහ පෙලට්ස් වගේක් ඇවිල්ලා තියෙනවා පුත්තලම පෙරළට. බොහෝ දෙනෙක් අනුමාන කරන එක එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුණු විනාශය නිසා කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණාකරලා පරිසර ඇමතිතුමාවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න. මොකද මේ ආයතන හැම තැනකම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ පයක තියෙන්නේ අපේ රණතුංග මැතිතුමාගේ අමාත්‍යංශය යටතේ. පරිසර ඇමතිවරයා මොනවා වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. අධිකරණ අමාත්‍යංශය තමයි මේකට මූලිකව මේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්නේ. මේ හැම අංශයක්ම එකට එකතු කරලා මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුණු විනාශය, ඒ ව්‍යසනය මේ වෙරළ තීරුව පුරාවටම තියෙනවා. හැබැයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ මීගම විසිට පානතුර දක්වා විතරයි. ඒ අඩුපාඩුව නිවැරදි කරන්නයි කියන්නේ මම මේ හිටගත්තේ.
හරි, බොහොම සිරි. ඔව්, මයන් දිසානක් නැත්තු. ඔව්.
පොයින්ට් ඕඩර්. කතානායකතුමනේ, විපක්ෂ නායකතුමා කිව්ව කාරණේ මම තහවුරු කරනවා. මම පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිගින් දිගටම මගේ ඇස් දෙකෙන්ම දැක්කා අප නියෝජනය කරන ඒ වෙරළ තීරය තුළට මේ පෙළත් සහ ඒ අපද්‍රව්‍ය ගොඩ ගහනවා. එතකොට අපි රජය ඒ පිළිබඳව දැනුවත් කරා. මම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා සිලෙක්ට් කමිටි එකෙත් ඉන්නවා. නමුත් අද වෙනකන් ඒ පිළිබඳව ඒක පරිසරය යම්කිසි ඇගැයීමකට ලක් කරන්න, ඒ වගේම ඒක සුද්ධ පවිත්‍ර ගන්න සාධාරණ පියවරක් අරන් නැහැ. ඉතින් ඒ හින්දා දැන් වෙනකොට ධීවර කර්මාන්තයට මේ තුලින් බලපෑමක් ඇති වෙලා තියෙනවා. ධීවර ජනතාවගේ ජීවන උපාය දැන් වෙනකොට ඒකට තර්ජනයක් වෙලා තියෙනවා, අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඉල්ලනවා රජයෙන් මේ පිළිබඳව වගකිය යුතු කවුරු හරි මේකට පිළිතුරු දීලා මේ ඇත්තටම විපක්ෂ නායකතුමා කිව්ව පරිදි ප්‍රථමයෙන්ම අපි අභියෝග කරා මේ මීගමු කලපුවෙන් මේක ඉවර ගන්න එපයි කියලා. මේක මේ මන්නාරම දක්වා මේ අපද්‍රව්‍ය ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. ඒ වගේම විවිධ ආයතන විවිධ අමාත්‍යාංශ යටතේ තමයි තියෙන්නේ. මොකද මේවා ඔක්කොම ඉස්සර තිබුණේ අතීතයේ තිබුණේ ධීවර අමාත්‍යාංශයේ යටතේ. ධීවර අමාත්‍යාංශයේ යටතේ තිබුණකොට ඒක සම්බන්ධීකරණයක් තිබුණා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තයට වෙන හානිය පිළිබඳව මේ ඔක්කොම ආයතන එකතු කරලා ඒ තක්සේරුව කරලා ඒ සහ ඒ පියවර ගන්න. නමුත් ඒක නැති හින්දා, ඒ සම්බන්ධීකරණේ නැති හින්දා ධීවර ජනතාවට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ. ඒ හින්දා ඒකට පියවර ගන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා
සිටිනවා. මම මයන් දිසානායක මැතිතුමාගේ වාර්තා කරුණාකරලා ඉන්න මේක ඉවර කරනකම්.
ගරු කතානායකතුමනි, I present the report of the Sectoral Oversight Committee on Health, the annual report of the Vijay Kumarathunga Memorial Hospital for the year 2021 and the annual report of the National Authority on Tobacco and Alcohol for the year 2021 which were referred to the committee. ඊට අමතරව ගරු කතානායකතුමනි, ගරු අපේ ආංශික කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන් එක්ක අපි දීර්ඝ සාකච්ඡා කළා තියෙන මේ විදිහට, විශේෂයෙන්ම ප්‍රයිසින් ෆෝමියුලා එකක් පිළිබඳව, ගබඩා පිළිබඳව, ඒ වගේම අපේ ඒ වගේම ඉම්පෝර්ට් ඔෆ් ගෝස් පිළිබඳව, ඒ වගේම ගරු කතානායකතුමනි ආයුර්වේද සෙක්ටර් එක පිළිබඳව අපි සාකච්ඡා කළා තියෙනවා. අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා patients bill of rights නැත්නම් රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව අනුකමිටකුත් පත්කරනද. ඒ වගේම ගරු කතානායකතුමනි දැන් කාලේ විශේෂයෙන්ම කතා කරලා තියෙනවා මේ ඖෂධ පිළිබඳ තියෙන ගැටලු. ඒ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා ගරු රාජසේනරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත්කරන මේ ඖෂධ ගැටලු පිළිබඳව සම්පූර්ණ ඒ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. මේ පාර්ලිමේන්තුවේ අපි කතානායකතුමනි ඊළඟ සද්දයකින් බලාපොරොත්තු වෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි.
ඔව් ජය සිද්ධ ජයසිරි මන්තුමා.
අර කතානායකතුමා මේක වැදගත් ප්‍රශ්නයක් විදිහට මම අපේ ශාන්සේමසික මැතිතුමා ඉන්න නිසා අහන්නේ. සේමසික මැතිතුමා, ඔබතුමා දන්නවා මේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි ජූනි දෙකේම අපේ මේ කතානායකතුමා වැටුප් ගෙවල නැහැ. අපේ ශාන්සේමසික මැතිතුමා මේක පවර ගත්තා. දැන් ඉතින් අපිට මැයි මාසේ රුපියල් 7000 කියලා තියෙනවා. ඉතින් ජූනි මාසේ වැඩිපුර නැහැ. ඉතින් මම ගරු කතානායකතුමා විනාඩියක්.
මම අහන්න කියන්න හදන්නේ දැන් මේගොල්ලෝ ඉන්දියන් අගමැතිතුමාට ලියන්න හදනවා ඉන්දියන් අගමැතිතුමාට කියන්නේ ජනාධිපතිතුමාගෙන් අහන්න කියලා ඇයි කියුවේ නැත්තේ කියලා. ඒකෙන්ද වැඩුප් ටික ගෙවන්න කියලා තමයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මොකද ඒකට කරන්නේ?
බොහොම ස්තුතියි වාසුදේව නානායකර මැතිතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ඉතුරක් දෙන්නකෝ.
මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
ඔබතුමා දැන් උත්තර දෙන්න එපා ඔබතුමා කතාවේදී උත්තර දෙන්න.
ඒක ඊයේ ගරු ශ්‍රියන් තේමසිංහ අමැතිතුමාගේ කතාව තුළ මගේ නම සඳහන් කරමින් මා නැගූ ප්‍රශ්නයට පිළිතුරක් දුන්න බව එතුමා මට කිව්වා. මම ඒක හැන්සාඩ් වාර්තාවේ බලලා ඔබතුමාට නැවත වාර්තා කරනවා.
මහජන පෙත්සම් පිළිගැනීම වාස්තුවේ නානකර මෙතුමා.
ස්තුතියි ගරු කතානායකතුමනි. අරණායක අම්බලකන්ද යන ලිපිණේ පදිංචි WTK විජේසේකර සහ වෙනත් දිනෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි. ස්තුතියි.
ගරු කතානායකතුමනි, හෝමාගම කිරිවත්තුඩුව මුණමලේවත්ත පාර 187 1-2D ධර්ණ ස්ථානයේ පදිංචි ARWM උපුල් නිලන්ත සෙනවරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන සිවඥානම් ශ්‍රීතරන් absent. දයාසිරි ජයසේකර මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි,
උත්තර දෙනවා. අයන්න එක මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ පවතින ශ්‍රී ලංකා රේගුව මගින් ලබා දී ඇති තොරතුරු අනුව පසුගිය වසර 5ක කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මුළු පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 353,443ක් වන අතර ඒ සඳහා වැය කරන ලද මුළු මුදල රුපියල් මිලියන 126,909ක් වේ. දෙවෙනි සැරේ කියනවා කලබල වෙනවනේ ඔබතුමා. හරියට ප්‍රශ්නේ අහපු විදිහට උත්තර දෙන්නේ එක් එක් වර්ෂය අනුව වෙන් වශයෙන් ඇමනුම අංක එකෙහි දන්නවා ඇත අන්නේනවා. හරි, එතකොට ඇමනුම එක තියෙනවා. ඒකේ 2018-19-20-21-22 විස්තර කියලා තියෙනවා. ඒ වර්ෂය අනුව දෙනවා. ඒක සභාගත කරන්නම් ඔබතුමාට. ඒකේ තමයි මේ බ්‍රේක් ඩවුන් එක තියෙන්නේ. එතකොට අයන්න දෙක ශ්‍රී ලංකා රේගුවම හරි ඇමලුම දෙකෙහි තියෙනවා මුළු 3,00,000 ඒකේ තියෙන්නේ මෙට්‍රික් ටොන් 353,443 එන්නේ මෙට්‍රික් ටොන් 123,000 මෙට්‍රික් ටොන් මිලියන 12,342,351 ලක්ෂ. එතකොට 2018 ඊළඟට 2019 එනවා 52,12,272ක්. ඊළඟට වෙන 2020 එනවා මිලියන 10කුත් 53,17,562ක්. ඊළඟට 2021 මිලියන 156කුත් 582,661ක්. ඊළඟට 2022 මිලියන 17ක් 698,888ක්. ඊළඟට 2023 මිලියන 56,292,352ක්. ඒතර ඒකේ තමයි ගණන්ලා තියෙන ප්‍රමාණය අවුරුදු 5 තුළ. ඊළඟට අයන්න දෙක ශ්‍රී ලංකා රේගුව මගින් ලබා දී ඇති එම කාලය තුළ පොල් තෙල් ආනයනය කරන ලද ආනයනකරුවන්ගේ විස්තර ඇමුණු දෙකේ තියෙනවා. ඒකේ තියෙනවා 300ක් විතර. ඒක කියන්න බෑ. ඒක කියන්න ඕන නම් කියන්නම් හවස වෙනකන් කියන්න පුළුවන්. හරි, ඊළඟට තියෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට අයන්න තුන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙරට පොල් තෙල් අවශ්‍යතාවයට සරලන පරිදි පොල් පළදාවක් නොලැබෙන හේයින් පොල් තෙල් ආනයනය කිරීමට සිදුවන බව දන්වා ඇත. හරිනේ, ඊළඟට ආයන්න එක තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එකක්, අනිත් එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ, අනිත් එක කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ පවතින කර්මාන්ත තාක්ෂණ ආයතනයේ ITI කියන එක. ඊළඟට ඒ ආයතන දෙක ශ්‍රී ලංකා රේගුව මගින් අහිතකර පොල් තෙල් ආනයනය කරන ලද ආනයනකරුවන් සම්බන්ධයෙන් රේගු විමර්ශන ආරම්භ කර ඇති බව දන්වා තියෙනවා. ඒකේ තුන ඒක එනවා ඊළඟට එකට. ඊළඟට තුන ශ්‍රී ලංකා රේගුව මගින් ලබා දී ඇති තොරතුරු අනුව එමේ එක් එක් ආනයනය කරන නම සහ ආනයනය කරන ලද පොල් තෙල් ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් ඇමුණුම තුනේ දන්වා ඇත. ඒක පොඩි ප්‍රමාණයක් කියවන්නද?
ඒ නන්තිකද කියවන්න ඕන. හරි. අලි අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම මෙට්‍රික් ටොන් 1929ක්, එදිරිසිංහ එලිවල් ඔයිල් පෞද්ගලික සමාගම මෙට්‍රික් ටොන් 207ක් සහ මෙට්‍රික් ටොන් 23.1ක්, එසෙන්ෂල් එලිවල් ඔයිල් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් මෙට්‍රික් ටොන් 4.6ක් සහ කෑන් 320ක්, කලම්බෝ එක්ස්පෝර්ට් ඇන් ඉම්පෝර්ට් ඒජන්සිස් ප්‍රයිවට් ලිමිටඩ් මෙට්‍රික් ටොන් 105ක්. මේ තමයි ඒ රේගෝ විසින් මේවා පරීක්ෂණ පවත්වාගෙන යන ආයතන විදිහට තියාගෙන යන්නේ. ඊළඟට ආයන පස්සේ ප්‍රශ්නේ ඉහත තුනේ සඳහන් පොල්තෙල් තොග ආනයනය කරන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු විසින් ආරම්භ කරන ලද විමර්ශන පිළිබඳව විස්තර ඇමුණුවේ තුනේ දන්වා ඇත. එතකොට ඒ කියන්නේ ඒකත් විශාල වශයෙන් ඒකේ ඒ ගැන දැනට විමර්ශනය කරන එකේ විස්තර තියෙනවා. මම හිතන ඒක ටිකක් දිගයි. ඒ ගැන ඔබතුමාට සභාගත කරන්න පුළුවන්.
මගේ පළවෙනි ප්‍රශ්නේ කරු කතානායකතුමනි, දැන් බොහොම පැහැදිලි ලංකාවට අවශ්‍ය කරන පොල්තෙල් ආනයනය කරන ප්‍රමාණයත් එක්ක ගත්තම විශාල ප්‍රමාණයක් රට ඇතුළට ගේනවා. මේ නිවැරදි පොල්තෙල් නොවන විශාල ප්‍රශ්න ගණනාවක් තියෙන පොල්තෙල්. දැන් ඇෆලටොක්සින් ප්‍රමාණය පොල්තෙල්වල තිබිය යුතු ප්‍රමාණයට වඩා 20%ක් සමහර ඒ වගේ පරීක්ෂාවලදී අහුවෙලා තිබෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති, ඔබතුමා මේ සම්බන්ධව විශේෂයෙන් ඔබතුමාගේ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ පිළිබඳව තිබෙන නිසා එයිනුත් යම් බලපෑමක් කරලා මේ සම්බන්ධව තිබෙන මේ ආනයනයකරුවන් සම්පූර්ණයෙන් තහනම් කරන වැඩපිළිවෙලකට ගේන්නේ නැත්නම් මේගොල්ලෝ ආපහු නැවත මේක ගේනවා. ඒ වගේම විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ලංකාවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනය කරන අය ඒ සියලු දෙනාම විශාල අර්බුදයක අද ඉන්නේ. කර්මාන්ත 200කට වැඩිය වැහිලා තියෙනවා. විශාල ප්‍රශ්න ගන්නකොට උන් මුහුණ දීලා තිනවා මේ ආනයනික පොල්තෙල් නිසා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා රුපියල් 200ක ටැක්ස් එකක් ගහන්න කියලා ඒගොල්ලෝ ඉල්ලීමක් කරලා තිබුණා. මේක මම හිතන්නේ ඔබතුමා අනුමැතිය දීලා දැන් ඒක තාම ලේකම්තුමා ගාව තියාගෙන ඉන්නවා. මම අහන්න කැමති මේ ටැක්ස් එක ගහලා මේ ප්‍රශ්නේ අවසන් කරන්න. මොකද හේතුව නැත්තම් තව තවත් දේශීය පොල් නිෂ්පාදකයන් නැත්තම් දේශීය තෙල් නිෂ්පාදකින් කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමා ගන්න පියවර මොකද්ද කියලා අහන්න කැමතියි.
ඉස්සෙල්ලම ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් මමත් පිළිගන්නවා පළවෙනියෙන්ම මේ රටේ නිෂ්පාදනය කරන පොල් ප්‍රමාණය මේ රටේ දේශීය වශයෙන් පරිභෝජනයට සහ කර්මාන්ත සඳහා ප්‍රමාණවත් නොවන කියන පිළිබඳව අපි දෙන්නම එකග වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපිට අවශ්‍ය කරන පොල් තෙල් ප්‍රමාණයක් අපිට රටට ආනයනය කරන්න ඕනයි කියන එක අපි ප්‍රතිපත්තියක් වශයෙන් අපිට සියලු දෙනාට එකග වෙනවා. මොකද හේතුව පොල් සංවර්ධන මණ්ඩලයේ සංඛ්‍යාලයකට සහ එයාගේ ලිඛිතව අපිට දැනුම් දීලා තියෙන පරිදි මේ රටේ අවශ්‍ය පොල් ප්‍රමාණය මේ රටට අවශ්‍ය කරන තෙල් සහ අනිකුත් කෑම සඳහා පාවිච්චි කරන මදි කියන එක. ඒ නිසා අපි ආනයනය කරන්න කටයුතු කරනවා. එතකොට ඔබතුමා කියන විදිහට දැන් ඔබතුමා කියන විදිහට දැන් අපිට එකම ප්‍රශ්නේ තියෙන්නේ පොල් දේශීය කර්මාන්තකාරයව කරුවව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල. ඒ නිසා මම සාකච්ඡා කරලා මේ ඔබතුමා කියන ටැක්ස් එක දාන එක මුදල් අමාත්‍යාංශයේ වගකීමක්. ඒතොර මට කරන්න තියෙන වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මේ සම්බන්ධව සාකච්ඡා කරලා යම් නිර්දේශයක් ලබා දීම පමණයි. ඒ නිසා මම ඒ නිර්දේශය ලබා දීම කරලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මුදල් අමාත්‍යාංශය තමයි මේ රටට බහඬ ගෙන්වීම එදී ආනයනය කරන වැඩපිළිවෙල එමකම ඩියුටි එහෙම නැත්නම් අනිකුත් බදු පැනවීම සහ අනිකුත් සියලු දේ කරන්නේ. ඒ නිසා මම මගේ නිර්දේශය ලැබලා දීලා තියෙනවා. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා. මම ආපහු සැරයක් ඒක මතක් කරන්නම්.
ඊළඟ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා මුදල් අමාත්‍යාංශය ගැන කියපු නිසාම දැන් ලංකාවේ 105ක විතර ප්‍රමාණයක් මේ බේකරි කර්මාන්තය මගින් ජීවනපාය සලස ගන්න අය ඉන්නේ. ඒතර විශේෂයෙන්ම ඔබතුමා මේක තියෙද්දි ආනයන පාලකවරයාගේ ඔබතුමා එනේ මුදල් අමාත්‍යාංශයෙන් ආනයනය කරන පිටි සම්බන්ධව තහනමක් දාලා තිබුණා. ඊළඟට දැන් ඊළඟට වෙලා තිබෙන දේ තමයි විශේෂයෙන්ම ආනයන කරන පිටි එක පැත්තකින් තියෙද්දි ආනයනය කරන කම්පැනි දෙකකට බලපත්‍ර දීලා තියෙනවා ඒ අයට ගේන්න. එතකොට ඇත්තටම ලංකාවේ ආණ්ඩුවට ලැබෙන්න තියෙන රුපියල් 35ක බද්දක් ගන්න එකක් දැන් ඒක නතර කරලා ඒක තුල ලංකාවට අපේ රටට ලැබෙන්න තියෙන ආදායමත් සම්පූර්ණ නතර කරලා තියෙන මේ කම්පැනි දෙකක් නිසා. දැන් ඔබතුමා මං හිතන්නේ මේක අත්‍යවශ්‍ය සේවාවක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කළා මම හිතන්නේ ඔබතුමාගේ යටතට දැන් පවර ගන්න වැඩපිළිවෙළක් සකස් කළා තියෙනවා. මම අහන්න කැමතියි දැන් මේකෙන් අතිවිශාල ලාභයක් හොයනවා. අයිය අනුරසානාගේ මැතිවත් මේ සම්බන්ධ ප්‍රශ්න කරා. හැබැයි ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා විදියට මේ රුපියල් 35ක බද්දක් ගහන්න නැතුව යම් කම්පැනි දෙකකට විතරක් ලාභ ලබන්න අවශ්‍ය කරන වාතාවරණ සකස් කළා තියෙන ඇයි වෙනත් අයට ඒක ආනයනය කරන්න ඉඩ දෙන්නේ නැතුව දෙන්නෙකුට විතරක් මේක දීලා තින්නේ ඇයි? එයින් අපිට ගම් වෙන්නේ බොහොම පැහැදිලිව අතිවිශාල ලාභයක් හොයාගන්න එයාට ඉඩක් දීලා තියෙනවා කියන එක. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මොකද්ද ඔබතුමා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා විදියට මේ සම්බන්ධව ගන්න පියවර මොකද්ද කියලා දැනගන්න කැමතියි. මොකද ඔබතුමා දැන් ඒක ඔබතුමාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට ගැසට් කරලා තියෙනවා. ඔබතුමා මොකද්ද මේ සම්බන්ධව ගන්න පියවර කියලා මම දැනගන්න කැමතියි.
පළවෙනි එක තමයි ඔබතුමාගේ පළවෙනි එක මේකට සම්බන්ධව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මම මේකට උත්තරයක් ලබා දෙන්න කැමතියි. අංක 1 අංක 2 තමයි ඔබතුමා සඳහන් කරපු ප්‍රශ්නේ විශාල වැරද්දක් තියෙනවා. ඔබතුමා වැරද්ද කියන්නේ ඔබතුමා ආනයනය කරන්න නෙමෙයි සමාගම් දෙකට පිටි ආනයනය කරන්න නෙමෙයි සමාගම් දෙක දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සමාගම් දෙකක්. එතකොට එතනදී මෙතන ප්‍රශ්නේ මම මේ අමාත්‍යංශය බාර ගන්න වෙලාවේ මේ රටේ විශාල සහල් සිගයක් මොකද පොහොර ප්‍රතිපත්තිය නිසා මේ රටට අවශ්‍ය කරන සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබිලා ඒක ආරම්භ කරලා තිබ්බේ. ඒතකොට සහල් ආනයනය කිරීම කරන වගේම මේ රටේ මම වෙළඳ අමාත්‍යංශය බාර ගන්න වෙලාවේ පිටි කිලෝයක රුපියල් තිබ්බේ රුපියල් 430ට. ඒ ඊට ඉස්සෙල්ලා පිටි කිලෝයක් තිබ්බේ රුපියල් 80ට. හාල් කිලෝයක රුපියල් 65යි 70යි පිටි කිලෝයක තිබ්බේ රුපියල් 80ට. එතකොට අන්තිමේට හාල් කිලෝ එක රුපියල් 225ට 230ට යනවා පිටි කිලෝ එක රුපියල් 430ට යනවා. ඒ නිසා මම ඒ අවස්ථාවේ ඒ 430ට තත්ත්වයේ ගියේ මේ පිටි සමාගම් දෙක විතරයි මේ වෙලාවේ පිටි නිෂ්පාදනය කරේ. ඒ අයට කිව්වේ තිරිඟු පිටි තිරිඟු ඇට ගෙන්න ගන්න එයාලට ඩොලර නැහැ. ඒ අයගේ මාසික දාරිද්‍රතාවයේ ටොන් 40,000ක් 40,000ක් 45,000ක් අපිට රටට අවශ්‍ය වෙනවා. ඒ අය ඒ වෙලේ කිව්වා අපිට තිරිඟු ඇට ගෙන්නන්න සල්ලි නැහැ. ඒ නිසා අපේ දාරිද්‍රතාවය අඩු වෙලා තියෙනවා ටොන් 10,000කට බැස්සා. ටොන් 10,000කට බැස්සම මේ ටොන් 10,000 30,000 කඩුවක් තිබ්බා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉල්ලුමට සැපයුම අනුව මිල ඉහළ ගියා. එතකොට මේ සමාගම් රුපියල් 200 230 240 250 වෙලා විශාල වශයෙන් මිල ගියා. ඊට පස්සේ තමයි මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් ඩොලර් හිගය තුල ඕපන් account ක්‍රමයක් හඳුන්වා දීලා දේශීය වශයෙන් ආනයනය කරුවන්ට කියලා පිටි ආනයනය කරන්න කටතේ. ඒ වෙද්දී විශාල වශයෙන් ඩොලර් 500කට විතර තිබ්බ අන්තර්ජාතික වශයෙන් තිබ්බ ඩොලර් 500 විතර මිලත් එක්ක ගණන්ලත් අපි රුපියල් 300 350ට අන්තිමේට 165 වෙනකන් රුපියල් 40කට වියදමක් ගෙවලා රුපියල් 35ක ඩියුටියකුත් අමතර රුපියල් 5ක වියදමකුත් ගෙවලා රුපියල් 165ට අපි පාම් පිටි ලබා දුන්නා පෞගිය සති දෙකක් තුනකට ඉස්සෙල්ලා. එතකොට ඒක තුල පාම් මිලත් යම් රුපියල් 200 225ට ගිය පාම් ගෙලිය රුපියල් 135ට 40ට වැනි මුදලකට ඒ වගේම අනිකුත් භාණ්ඩත් ඒ හරහා අඩුවීමක් වුණා. නමුත් මුදල් අමාත්‍යංශයේ විසින් මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ රටේ භාණ්ඩ ආනයනය කිරීම සහ සියලුම බදු පැනවීම කරන්නේ මුදල් අමාත්‍යංශය. ඒක ඉස්සෙල්ලා මාස කිහිපයක ඉස්සෙල්ලා මුදල් අමාත්‍යංශය අපි තිරුකු පිටි මුලින්ම ගෙන්නද්දී අපි තිබ්බේ ඉතාමත් සුළු බද්දක්. නමුත් තිරුකු පිටි ආනයනය අධෛර්යමත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය රුපියල් 35ක බද්දකුත් ඇතුල් කරා. ඒ බදු ඇතුල් කරාටත් පස්සේ තමයි රුපියල් 165ක විකුණුම් මිලකට මේ වෙළඳ පොළ තුල තිබ්බේ. ඒ නිසා මම හිතන්නේ මුදල් අමාත්‍යංශය කල්පනා කරන්න ඇති මේ අනුව තවත් මේක පාලනය කරන්න බෑ. ඒ නිසා මේක ලයිසන් එකක් යටතට ගේන්න. ඒ නිසා ඒ මුදල් අමාත්‍යංශය ඒක තහනම් කරලා ලයිසන් ලබා දෙන වැඩපිළිවෙලකට කටයුතු කරා. ඒ අනුව ඒ ලයිසන් ලබා දෙන වැඩපිළිවෙල තියෙන්නේ මුදල් අමාත්‍යංශය තුල. එසම මම විශ්වාස කරන්නේ මේ සඳහා අපිට යම් තරංකාරීත්වයක් අවශ්‍ය වෙනවා. මොකද දේශීය සමාගම් දෙක ඊයේ මම ගෙනලා කතා කරපුවම මම එයාට කිව්වා දැන් පුළුවන් තරම් කරන්න තියෙන ඔයාලට අවස්ථාව ලබා දුන්නා මේක මිල අඩු කරන්න කියලා. මිල අඩු කරන්න සතයක්වත් මිල අඩු කරන්න බැහැයි කිව්වා. ඒ කියන්නේ දැන් ඒ අය ශක්තිමත් වෙලා. ඒ අය අපි ආනයනය කිරීම නවත්වීම තුලින් ඒ අය ශක්තිමත් වෙලා. එහෙනම් මම කිව්වා මට එවලේ කරන්න තිබ්බේ මේ බදු මේක ආනයනය කිරීම නවත්තපු ගමන් මට බය හිතුණා මේ අය තව මිල වැඩි කරයිද කියන අනුව තමයි මම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරේ. ඒතකොට අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරපු ගමන් මගෙන් එන්න ඕන මිල වැඩි කරනවා නම් මට කරන්න පුළුවන් දේ මම කෙරුවා. ඒ නිසා අනිවාර්යෙන්ම දැන් අපිට කරන්න තියෙන්නේ මට හිතෙන්නේ අඩුම ගන්න 130ක් මේ දේශීය සමාගම් වලට 170ක් නිෂ්පාදනය කරන්න දීලා 130ක්වත් අඩුම ගානේ ආනයනය කරන ලයිසන් ටික දීලා මේක තරංකාරීත්වයක් ලබා දීම තමයි කරන්න තියෙන්නේ. වෙනද ඇමෙතුමා කරන්නේ අතලින් අරන් මෙතෙන්ට පෙන්නවා මෙතෙන්ින් අරන් එතෙන්ට පෙන්නනවා බැලන්ස් කර කර ඉන්නවා. ඉතින් ඒක තමයි වෙනද ඇමෙතුමා තියෙන ජොබ් එක. දැන් ඔබතුමා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටත් පොල් එක එකක් කරනවා කස්ටම් එක එකක් ගන්නවා දෙක එකතු කරනවා උත්තරේ දෙනවා. මගේ එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මට මේක අමාරු කරදරයක් නමුත් මම කරන්න පුළුවන් උපරිම දේ කරනවා.
බොහොම ස්තුතියි ඇමෙතුමා. ඉරෝෂන් පෙර ඇමෙතුමා ප්‍රවාහන ඇමෙතුමගේ ඇසීමට
මම අහනවා.
ගරු කථානායකතුමනි, ගරු නිරෝෂන් පෙරණ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. අයන්න එක ඔව්. අයන්න දෙක එම කන්ටේනර් බහලුම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීම සඳහා යෝජනා කර තිබේද නැත. අයන්න තුන අදාළ නොවේ. අයන්න හතර අදාළ නොවේ. ආයන්න ඔව්. අයන්න දෙක කොළොන්නාව තෙල්ගබඩා අංගණයේ සිට අංක සන්තුරය දක්වා දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමට යෝජනා වී ඇත. දුම්රිය මගින් කරන ඉන්ධන ප්‍රවාහන සමස්ත ඉන්ධන ප්‍රවාහයෙන් 40%ක් දක්වා ඉහළනෙමින්ට යෝජනා වී ඇත. 2023/6 දින ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී 100% ප්‍රතිශතයක් දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනස් ලිමිටෙඩ් CPSTL ආයතන විසින් යෝජනා කර ඇත. තුන ඔව් යෝජනා ක්‍රියාත්මකය. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන ඇමතිතුමා නැති හින්දා ඔබතුමා මගේ අතුරු ප්‍රශ්න දෙක ඔබතුමාට පිළිතුරු දෙන්න.
මේ පිළිතුරේ පසුබිම් වාර්තාවත් එක්ක දිය හැකි නම් මම පිළිතුරු දෙන්න. එහෙම නැත්නම් මම එතුමා මාර්ගෙන් ඔබතුමාට පිළිතුරු ලබා දෙන්න.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවට සමස්ත ආනයනයෙන් 22%ක් ආනයනය කරන්නේ ඉන්ධන. එතකොට ඉන්ධනවලට විදේශ විනිමය විශේෂයෙන්ම ඩොලර් යන නිසා අපිට එක කාලයක විශාල තෙල් පෝලිම් තිබුණා. ඒ වගේම අපගේ සංචිත අඩුවෙලා අපේ රට බංකොලොත්භාවයට පත් වුණා. ඉතින් ඒ හින්දා අපේ රටේ අනවශ්‍ය ඉන්ධන භාවිතය අවම කර ගැනීම නැත්නම් නැති කර ගැනීම ඉතාම වැදගත් කාර්යයක්. ඒ විශේෂයෙන්ම ඉලක්කය සපුරා ගන්න මං හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ලයිට් රේල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යෝජනා කරලා තිබුණා. ඒ පිළිබඳව ජපානය ඉදිරිපත් වෙලා ඒ වැඩ කටයුතු ගියා. නමුත් පහුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඒ ලයිට් රේල් ව්‍යාපෘතිය නතර කරා. ඒ නතර කරයි පස්සේ දැන් ආයමත් මේ නව ජනාධිපතිතුමා සහ රජය ඒක ආරම්භ කරනවායි කියලා අපිට වාර්තා වුණා. නමුත් අපි දැක්ක යම් යම් පිරිස් බලවේග මේ ලයිට් රේල් ව්‍යාපෘතිය ජාතික අපරාධයක් කියලා හැඳින්නුවා. විශේෂයෙන්ම මේක එක පැත්තකට යන කෝච්චියක් කියලත් හැඳින්නුවා. ඉතින් අපි අහන්න කැමතියි දැන් එහෙම රජයේ වැඩපිළිවෙළක් තියනවාද? මේ ඇත්තටම මේ කෝච්චිය එක පැත්තකට ගිහිල්ලා ඊට පස්සේ ලොරියක හරි දාගෙන අනිත් පැත්තට ගෙනිල්ලා හරි ඔය වැඩේ කරන්ඩ නැත්නම් දැන් කෝච්චි පෙට්ටි දෙකක්ලු යන්නේ. ඉතින් මේ පිළිබඳව විශාල බිලියන 2ක් විතර මේ ලයිට් රේල් හින්දා ඔබතුමාලා නාස්ති කරනවලු කොමිස් ගහනවලු. අපිට දැනගන්න කැමති රජයට එහෙම එක පැත්තකට විතරක් කෝච්චි යන වැඩපිළිලක් මේ ජපානයත් එක්ක තියනවද? නැත්නම් මොකද්ද ඔබතුමාලා මේ කරන්න හදන්නේ? මොකද මේක මේ රටේ ජනතාව දැනගන්න කැමති.
ඔබතුමා හොඳයි, අද ටිකක් වෙලා තියෙන හින්දා මට ඔකට උත්තරයක් දෙන්නත් පුළුවන්. පළවෙනි ඔබතුමා නැගිටින්න එපා. ඒකට මේ ගරු නිරෝෂන් පෙර මන්ත්‍රීතුමනි, ප්‍රශ්න දෙකක් තිබුණා ඔකේ. එකක් තමයි ඉන්ධන ප්‍රවාහනය. ඉතින් අත්ත වශයෙන්ම ඉන්ධන ප්‍රවාහනය විශේෂයෙන්ම යුද්ධය පැවති සමයේදී සෑහෙන වශයෙන් අඩාල වුණා. මොකද ඉන්ධන ප්‍රවාහනයේදී ගමනාන්ත කීපයක් තියෙනවා ගබඩා තිබෙන. උදාහරණයක් වශයෙන් පේරාදෙණි ගබඩාව, කටුනායක ගුවන්තොටුපළ, වවුනියාව, මාතර, කොටගල, කුරුණෑගල, මඩගලපුව, හපුතලේ, අනුරාධපුර ගාල්ල. මෙන්න මේ කීන ගමනාන්තවල ගබඩා තිනවා තෙල් සංස්ථාවේ CPSTL එක. ඒතර ඇත්ත වශයෙන්ම දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම ලාභදායි. ඉතම අඩු පිරිවැයක් යන්නේ කන්ටේනර්ස් වලට වඩා මේ මේ සමායන මේ මේ ප්‍රවාහන රථ වලට වඩා. ඔව්. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නේ මුල් කොටස දාලා තිබිච්ච එකට දැන් ඒගොල්ලෝ සාකච්ඡා කළා. හැකිතාක් දුරට මේ ගමනාන්ත දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය එකඟ වෙලා ඒ ගැල් ලබාගෙන ගැල් රිපෙයාර් කරලා ඒ කටයුතු කරගෙන යනවා. දෙවෙනි කාරණේ LRT. එතකොට ලයිට් රේල්වේ ට්‍රේන් එක සෑහෙන කාලයක ඉඳලා විශේෂයෙන්ම ජපානයේ ජයිකා ණය යෝජනා ක්‍රමයක් යටතේ මගේ මතකයේ හැට 1.2 බිලියන් ඩොලර්ස් තමයි යෝජනාව. මේකේ අවසාන අදියරටම ඇවිල්ලා තිබ්බා. ප්‍රොජෙක්ට් ඔෆිස් එක පවා බේස්ලයින් එකේ ස්ථාපනය කළා, මැනුම් කටයුතු කළා, පවර ගැනීම කළා, සියල්ලම අවසන් කළා තිබ්බේ. අවසනාවකට ඔබතුමා කියන වගේ මමත් එකඟ නෑ අවලංගු කිරීම ගැන. මම කැබිනට් එකේ හිටියෙත් නෑ ඒ වෙලාවේ. ඒ හිටපු අය තමයි දැන් ওই පැත්තේ ඉඳගෙන සමහර ඒවට මේ කරුණු දක්වන්නේ. ඒකට ඊ අනුකුමාර දිසානායකතුමාත් කිව්වා දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි ඇහෙනවයි කියලා. හොඳට ඒකේ කිව්වේ කාටද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. සජවටවත් කාටවත් නෙමෙයි, වෙනත් කණ්ඩායමකට තමයි කිව්වේ ඒක. දැන් ඔබතුමා අහන ප්‍රශ්නේදීත් මට වැදගත් වෙන්නේ, මම දැක්කා රූපවාහිනියේ සංවාදයකදී එක්තරා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නියෝජිතෙක් ඔය ඔබතුමා කිව්ව කාරණේ ඔහොමම කිව්වා. මම ඒක නැවත කියන්නේ නැහැ ඔබතුමා කිව්ව කාරණු. ඇත්තටම LRT ව්‍යාප්තිය ගැන කියන්න තියෙන්නේ ඒක අහිමි වීම ඒක විශාල ආර්ථික වශයෙන් පාඩුවක්. අවුරුදු ගණනාවක මගේ මතක හැට අවුරුදු 12ක සහන කාලයක් තියෙනවා. ගෙවීම සඳහා එතනින්ද අවුරුදු 40ක් එහාට ගෙවන්න පුළුවන්. 0.25ක පොලියක් කවදාවත් ওই පොලියකට දැන්වත් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ජපානයේ අපේ දීර්ඝකාලීන මිත්‍රත්වයේ නිසා මා හිතන්නේ විශේෂයෙන්ම එවැනි සහන පොලියකට අපිට ඒක එකඟ වුණේ. ඒක නොමැතිවීම විශාල පාඩුවක්. කොළඹ නගරයේ වාහන තදබදය අඩු කර ගැනීමේ එක උපක්‍රමයක් තමයි ඒක. නමුත් දැන් ඒක අවලංගු වුණාට අපි නැවත වතාවක් ගරු ජනාධිපතිතුමා ජපාන සංචාරයේදීත් ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ අනුමැතිය ලබා ගන්න. දේ කටයුතු ඉදිරියට යනවා. සාමාන්‍යයෙන් LRT බැංකොක් වල තියෙනවා. ඕනෑම ප්‍රධාන නගරයක දියුණු නගරයක ගත්තොත් කුළුණු මත දිවෙන එක තියෙනවා. ඒක නිරන්තරයෙන්ම යනවා. දැන් ඩුබායි වල ගියොත් එහෙම හැමතිස්සෙම යනවා. ඒක එක පැත්තකට යනව නෙවෙයි. ඒක දෙපැත්තටම යනවා. ඉතින් ඒක අර මේ ඒක සමහරට එතුමාට කිවිලා කියවෙන්නේ නැති ඒක ඒ සංවාදයේදී. නමුත් ඇත්ත වශයෙන්ම මේක හොඳ ව්‍යාපෘතියක්. ඒ නිසා නැවත ආරම්භ කිරීමේ කටයුතු අපි පටන් අරගෙන තියෙනවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, වරාය ශ්‍රේණිගත කිරීම අතින් කොළඹ වරාය දැන් ලෝකයේ 22 වැනි වරාය ලෙස නම් කරලා තියෙනවා. ඒ වගේම කොළඹ වරායේ සාමාන්‍යයෙන් කන්ටේනර් TEU මිලියන 7.2ක් විතර පංගක් වැඩි වර්ෂවල හසුරුවලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක රජය කියලා තියෙනවා 2025-26 වෙනකොට, ඒ කියන්නේ තව අවුරුදු 3කින් මේ කොළඹ වරායේ කන්ටේනර් TEU මිලියන 15ක් දක්වා වැඩි කරලා තියෙනවායි කියලා. ඒ මත පදනම් කරගෙන තමයි මම ඇහුවේ මේ ප්‍රශ්නය. විශේෂයෙන්ම අපි දකිනවා කොළඹ වරායට යන මාර්ගවල විශාල ලොරි ප්‍රමාණයක් තියෙනවා මේ කන්ටේනර් එක්ක. එතකොට විශාල තදබදයක් වෙලා අපේ ඉන්ධන අනවශ්‍ය ලෙස වැය වෙනවා. ඒ හින්දා තමයි මම ඇහුවේ මේ මොකද දැන් බ්‍රිතාන්‍ය කාලේ වරාය ඇතුළට මේ දුම්රිය යන්න ඒ රේල් පිළි දාලා ඒ වැඩපිළිල කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ ඒක මම ඔය නිලධාරීන්ගෙන් දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලත් ඇව්වහම ඔය වගේ උත්තරයක්ම තමයි දුන්නේ. විශේෂයෙන්ම උනන්දු වුණ නෑ මේ වරාය ඇතුළට. මොකද වෙන රටවල් වල ඉන්දියාවේ පවා දැන් ඉන්දියාවේ ජපානයත් එක්ක එකතු වෙලා ඒ වරායවල් වලට මේ කන්ටේනර් විශේෂයෙන්ම ගෙන යන්න දුම්රිය යොදාගෙන වැඩපිළිල කරනවා. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව විශාල ඉඩම් ප්‍රමාණයකුත් මේ කොළඹවට තියෙනවා. බස්නාහිර පළාතේ තියෙනවා. ඉතින් මං හිතන්නේ කන්ටේනර් යාඩ් එකක් දාලා ඒ වගේම පෞද්ගලිකාංශයත් අරගෙන ඒ වගේම මේ කන්ටේනර් ප්‍රවාහනය කිරීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව උනන්දු වුණා නම් ඊට වඩා මං හිතන්නේ අපේ රටට විශේෂයෙන්ම වරායට මීට වඩා වැදගත් වෙනවා. ඒ වගේම අර කන්ටේනර් TU මිලියන 15 එනකොට මේ පිළිබඳව අවධානය යොමු නොකරොත් විශේෂයෙන්ම වරාය සඳහා යන මාර්ග විශාල තදබදයකට හසු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔබතුමල්ලා රජයක් වශයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ රටේ ඒකාතකින් විදේශ විනිමය අපිට තියාගන්නත්, ඒ වගේම අපගේ මාර්ග තදබදයට පිළියමක් ලෙසත් මේ වරායට කන්ටේනර් අපි කියන්නේ අධ්‍යයනය කරලා ඒක කරන්න පුළුවන්ද ලංකාවේ කියලා බලන්න වෙන රටවල් වල කරලා තියෙනවා. තාක්ෂණය පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වැඩපිළිවෙල කරන්න රජය ඉදිරිපත් වෙනවද කියලා අපිට උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් යෝජනාවක් ඔබතුමා ඉදිරිපත් කළේ. මම නම් ඒ අදහස දෙඟගායි පෞද්ගලිකව අපේ ප්‍රවාහන අමාත්‍යතුමාට මේක යොමු කරනවා. මොකද විශේෂයෙන්ම කන්ටේනර් ප්‍රවාහනය කිරීම සඳහා මේ ඉන්ධන ප්‍රවාහනය කිරීම නම් අපි වසර ගණනාවක් තිස්සේ කරගෙන එනවා. ඒ ස්ථා අපිට ගැල් තියෙනවා. උනා අලුතෙන් කීපයක් ගන්න පුළුවන්, රිපෙයාර් කරන්න පුළුවන්. නමුත් කන්ටේනර් ප්‍රවාහනය කිරීමේදී රේල් පාර පීලි කොයිතරම් දුරට ශක්තිමත්ද මේ කියන කාරණේයි කන්ටේනර් ප්‍රවාහනය කිරීම සඳහා වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මම මේ පිළිබඳව ගරු ප්‍රවාහන අමාත්‍යතුමාට යොමු කළා. එතුමා හරහා උත්මාන පිළිතුරක් ලබා දෙන්න.
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කෘෂිකාර්ය මහත්මයාගේ ඇසීමට
කෘෂිකාර්ය
මහත්මයා
ඩී.බි. හේරත්
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න A1 ශ්‍රී ලංකාවේ සින්න ගවයින් වර්ග වනුයේ ප්‍රීසියන් අයර්සර් ජර්සි සහිවාල් කිලාරි ප්‍රීසියන් ජර්සි දෙමුහුන් ජර්මන් සහිවාල් දෙමුහුන් ජර්සි ආදි වශයෙන් ලයිස්තු තියෙනවා සභාගත කරනවා. පිළිතුරු අංක 2 ඔව්, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි ගවයින් වර්ග එක් ප්‍රදේශවල ඇති කරුණ ලැබේ. ඒ අනුව තේත් කලාපය තුළ ප්‍රීසියන් අයර්සර් ජර්සි වැනි යුරෝපීය වර්ගයට හා ඔවුන් දෙමුහුන් සතුන් බහුලව ඇති කෙරේ. ඉන්දියානු වර්ග හා ඔවුන්ගේ දෙමුහුන් සතුන් ඇතැම් ප්‍රදේශවල ඇති කෙරේ. අතරමැදි කලාප තුළ යුරෝපීය වර්ගවල දෙමුහුන් සතුන් ඉන්දීය වර්ගවල දෙමුහුන් සතුන් මෙන්ම දේශීය ගවයින්ද ඇති කෙරේ. වේලි කලාපය තුළ සුළු වශයෙන් යුරෝපීය දෙමුහුන් සතුන් විශාල පට්ටි ලෙස දෙමුහුන් වූ දේශීය ගවයින් ඉන්දීය සහිවාල් සිංදි හා ගිර් වැනි වර්ගවල දෙමුහුන් සතුන් ඇති කෙරේ. එමෙන්ම නැගෙනහිර පළාත තුළ ඉන්දියන් දෙමුහුන් සතුන් වර්ග සුදු ගවයින් විශාල පට්ටි ලෙස සුලභව ඇති කෙරේ. පිළිතුරු අංක 3 ශ්‍රී ලංකාවේ සිටින කිරි ගවයින් සංඛ්‍යාව එළ ගවයින් සංඛ්‍යාව විශේෂයෙන් කිරි ගන්නා දෙනුන් ඒ වගේම පැටවුන් නෑම්බියන් පිරිමි සතුන් ආදි වශයෙන් ගත්තාම දැනට ඉන්න ප්‍රමාණය 16,12,714යි. මේ ගවයින් සංඛ්‍යාව අර විදිහටම 4,76,050යි. එකතුව 20,88,764යි. පිළිතුරු අංක 4 මම කිරිගවයින් එළගවයි කිරි ගන්නා ප්‍රමාණය එළගවයින්ගෙන් දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 8,70,264යි. මේ ගවයින්ගෙන් දෛනික නිෂ්පාදනය ලීටර් 1,41,777යි. පිළිතුර 5 ඒත් සඳහන් කළ කිරි දෙනුන් ගන්න දෙනුන් හා ගැප් ගෙන කිරි වැරව දෙනුන්ගේ සංඛ්‍යාව 55%ක් පමණ ප්‍රමාණයක්. එනම් 550,000ක් පමණ ප්‍රමාණයක් ගැප් ගෙන ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි. ආයන්න 1 පිළිතුර කිරිපිටි අනයන කිරීම සඳහා විශාල මුදලක් වැය කරනු ලබන බව ඔබ දන්නේද? ඔව්. කිරිපිටි ආනයනය කිරීම සඳහා 2022 වසරේදී වැය වූ මුදල ප්‍රමාණය රුපියල් බිලියන 63.69 පිළිතුරු අංක 2 කිරි ගවයින් හා කිරි ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග 1 කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගින් කිරි ගව කර්මාන්තයට අදාළ සියලුම පාර්ශ්ව කරවන සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරි දශකයේ සඳහා කිරිගව කර්මාන්තය සඳහා අදාළ ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට කටයුතු කරමින් පවතී. 2 තෘණ වගාව සත්ව ආහාර භෝගයක් ලෙස නම් කර කිරීමට කටයුතු කර ඇත. 3 සත්ව නිෂ්පාදන අභිජනන ව්‍යාපෘති යටතේ කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය ධාරිතාව ඉහළ නැංවීම. 4 කෘත්‍රිම සිංචන සේවාවන් ලබා දීම තුළින් සතුන් අභිජනනයේ කටයුතු විධිමත් පවත්වාගෙන යාම සහ ආරේ උසස් කිරීම නිෂ්පාදන වැඩි කිරීම ආදී කටයුතු. ගරු කතානායකතුමනි, මේ හා සම්බන්ධ තොරතුරු රාශියක් තියෙන බැවින් සියල්ල සභාගත කිරීමට අපේක්ෂා කරනවා. ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිටුතුරු ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන් අද රට තුළ විශාල කතිකාවතක් තිබෙනවා මේ ආනයන කරන කිරි භාවිතය ගැනීම නිසා විවිධ රෝග තත්ත්වයන්ට මුහුණ දෙනවා. ඒවට මේවට විවිධ වූ රසකාරක සහ විවිධ විෂ වර්ග එකතු කරලා තියෙනවා. විවිධ සමාජය අපි පිළිගත නොහැකි ද්‍රව්‍ය මේවට එකතු කරනවා කියලා සමාජගත කාරණාවක් තිබෙනවා. ඒක යම් යම් ඈතන පිළි අරගෙනත් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේත් මීට පෙර ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම එහෙම කතිකාවතක් තියෙන වෙලාවෙත් මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය තියෙන මේ තත්ත්වයේ තුලත් අපිට කිරිපිටි ආනයනය කිරීමට යම්කිසි සීමා පනවල අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න එළදෙනුන්ගේ ගුණාත්වය වැඩි කරලා එහෙම කටයුතු කරගෙන යන්න මොනවහරි බාධා තිබෙනවාද? විශේෂයෙන් අද දවස වෙනකොට එක ගමක ගත්තොත් කොට්ටාසයක හරා ගැප් ගන්න එළදෙනුන් 100ක් විතර හොරු අරගෙන යනවා. ඒවට කිසිම සමාජයේ ලොකු කතිකාවතක් ඇති වෙලා නැහැ. මිනිසුන්ගේ ජන ජීවිතය සම්පූර්ණ අඩාල වෙනවා මේ හොරකම නිසා. ඒ සම්බන්ධයෙන් මේ කිරි සම්පත, ගව සම්පත ආරක්ෂා කරන්න අමාත්‍යාංශ මට්ටමෙන් සහ ආනයනය සීමා කරලා අපේ තියෙන නිෂ්පාදනය වැඩි කරන්න අමාත්‍යාංශ මට්ටමේ මොනවාරි ක්‍රියාමාර්ග තිබෙනවාද කියන එකයි අහන්න අවශ්‍යයි.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව පිටිකිරි භාවිතා කිරීම ලෝකයේ වැඩියෙන්ම කිරිපිටි භාවිතා කරන රටවල් පහෙන් එකක් ශ්‍රී ලංකාව බවට පරිවර්තනය වෙලා තියෙනව පමණක් නෙවෙයි. එතුමා කියාපු කාරණාවත් එක්ක දියර කිරි වලට සාපේක්ෂව ගත්තාම පිටිකිරි භාවිතා කිරීම ඇත්තටම සෞඛ්‍ය සම්පන්න කාරණාවක්, පෝෂණ ඌනතාවයේ පිළිබඳව කාරණාවත් එක්ක ගත්තාම සංසන්දනාත්මකව උචිත කාරණාවක් නෙවෙයි. ඒ නිසා අප හැමෝගේ තියෙන අභියෝගයක් තමයි දියර කිරි භාවිතා කිරීම ප්‍රචලිත කිරීම. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය විශේෂයෙන් පසු සම්පත් කාර්යාල 337ක් ලංකාවේ තියෙනවා. එහි නියම ව්‍යාපෘතියක් හැටියට සැප් කියන ආයතනයේ සහයෝගය අරගෙන දියර කිරි අලෙවි කිරීම ප්‍රචලිත කිරීම දෙසා නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණාව, ලංකාවට ඕන කරන කිරිපිටි ප්‍රමාණය විශේෂයෙන් කිරිවලින් ඕන කරන කිරිවලින් හම්බෙන්නේ 40%, 60%ක්ම විදේශී රටවල් වලින් ආනයනය කරනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු වෙලා ලංකාවේ සුළු කර්මාන්ත කිරි ගොවීන්, ඒ වගේ මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ආදී වශයෙන් වෙන් කරලා හඳුනාගෙන ඒ සතුන්ගේ පෝෂණ අවශ්‍යතාව ඉටු කරන්නත්, ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරන්නත්, නියමිත වේලාවට සිංචන කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ තුළ ගව ගහණය වැඩි කිරීමත්, ඒ වගේම දෛනික කිරි නිෂ්පාදනය වැඩි කිරීමත් එක්ක අපි මේ පිටරටින් ගේන කිරිපිටි වෙනුවට ආදේශක හැටියට දියර කිරි භාවිතා කරන්න හුරු කරන වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කරලා තියෙනවා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් ශ්‍රී ලංකාව කියනකොට ප්‍රමුඛ බෞද්ධ ආගමික පරිසරයක් තියෙන රටක්. හින්දු ජනතාවත් ගවයා සම්බන්ධයෙන් ඔවුන්ට කතිකාවතක් තිබෙනවා. ඒ නිසා මේ රටේ ගවයා සම්බන්ධයෙන් හැම කෙනාම කතා කරත් විවිධ අවස්ථාවල ගව ඝාතනය සම්බන්ධයෙන් යම් රට තුළ කතිකාවතක් ඇති කරත් තව වෙනකන් ඒ සම්බන්ධයෙන් කටයුත්තක් කරලා නැහැ. ඒ නිසා අද මම විශ්වාස කරනවා මේ ගව ඝාතනය සම්බන්ධයෙන් තීන්දුවක් කරන්නේ නැති නිසා ඒ වගේම මේ හොරකම් නිසාත් අපේ මේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියට බාධා වෙලා තිබෙනවා. ගරු ඇමතුමා මම අහන්න ඔබතුමා මගෙන් අහන්න කැමති මේ ගව ඝාතනය සම්බන්ධයෙන් අලුත් මොනවා ප්‍රතිපත්තියක් හදලා තියෙනවද? එහෙම නැත්නම් මේක නවත්තන්න කටයුතු කරනවාද කියන එක.
කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ එක ගැටලුවක් තමයි කිරි දෙනුන් ඝාතනය කිරීම. මේ පිළිබඳව පොලිස් පෙත්තුමා දැනුවත් කරලා ගව සොරකම් කරන එක පිළිබඳව ඔවුන්ගේ අවධානය දැඩිව යොමු කරලා තියෙනවා. දෙවෙනි කාරණාව හැටියට ගව ඝාතන ක්‍රියාවලියත් එක්ක ගනිද්දී විශේෂයෙන් මේ රටේ මේ සත්ව පාලන ක්‍රියාවලියට හානියක් නොවන විදිහට, ඒ වගේම රටේ ප්‍රෝටීන අවශ්‍යතාව ඉටු කරගන්න අවශ්‍ය ඒ පදනම් කරගෙන ප්‍රතිපත්තිමය වශයෙන් අපි මේ කාරණා කටයුතුට අවධානය යොමු කරලා තියෙන පමණක් නෙවෙයි, විශේෂයෙන් කිරි දෙනුන් ඝාතනය කිරීම වළක්වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සතුන් එහා මෙහා ප්‍රවාහනය කිරීම අපි තහනම් කරලා තියෙනවා මේ වන විටත්.
බොහොම ස්තුතියි. සහන් ප්‍රදීප් මැතිතුමා, පස්වන ප්‍රශ්නේ.
Absent.
Absent. Absent.